ගරු කවි රශීන් මන්ත්‍රතුමා විනාඩි 18යි.
ස්තුතියි සභාපතිතුමනි, මගේ මිත්‍ර උදයගමන්පිල්ල මැතිතුමාට මම කාලයක් මං ගරු ගෞරවයක් තිබුණු කෙනෙක්. අපේ ප්‍රතිපත්තිවල පරස්පරයක් තිබුණත් ඒ ගෞරවය තිබුණ. හැබැයි අර විසිවැනි සංශෝධනයේ ද්විත්වපුර ඇසි භාවයට අතොස්සනකොට මට පුදුම හිතුණා, මෙතුමත් ඒකට අතොස්සවයිද කියලා. I remember Lord Buddha saying, a painful truth is better than a hidden lie. තිත්ත ඇත්ත සැඟවුණු බොරුවකට වඩා යහපත් කියන එක. So I just thought I will remind you because I have that respect yet. කතන සභාපතිතුමනි, පළමුව මාතෘකාවට පිවිසෙන්න කලින් මම CPC එකට 2019 ළමයි ප්‍රමාණයක් සේවයට බඳවා ගන්න කටයුතු කරා. ඒ ක්‍රමවේදය අනුගමනය කරලා දෛනික පදනම මත තමයි ඒගොල්ලෝ බඳවා ගැනීමට කටයුතු කරේ. හැබැයි 2019 නොවැම්බර් 18 පශ්චාත් මැතිවරණ කාලයෙන් පසුව පොහොට්ටුවේ දේශපාලන බලපෑම් මත මේ ළමයින්ට වැඩට වාර්තා කරන්න දුන්නේ නැහැ. ඒක ප්‍රතිඵලයක් වශයෙන් මගේ වියදමින් මම මේ ළමයින් වෙනුවෙන් උසාවියට ගියා. හැබැයි ඒ නඩුව නිෂ්ප්‍රභා වුණා. මගේ මතය නම් පෙට්‍රෝලියම් එකේ ඉන්න CPC එකේ අධ්‍යක්ෂක මණ්ඩලයේ උසාවියට වැරදි ලේඛන ඉදිරිපත් කළා. වැරදි තොරතුරු ලබා දීලා තියෙනවා කියන එක. ඒ නිසා එයාලට ඉදිරියේදී ඒ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපි කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මංගාව තියෙනවා. ඒ කාල පරිච්ඡේදයේ කලින් ඇමතිවරුන් යටතේ ඒ පදනම මතම ඒ බෝඩ් පේපර්ස් දාලා ඒ බෝඩ් පේපර්ස් මත ළමයි බඳවාගත්ත ක්‍රමවේදය ඒ විදිහටම කරලා තියෙන්නේ. ඒ නිසා මම මේක සභාගත කරන්න කැමති මේ දාපු බෝඩ් පේපරයක් මේ වෙලාවේදී. ගරු සභාපතිතුමනි, මේ අමාත්‍යාංශ ප්‍රධාන වගකීම ඛනිජ තෙල් සුරක්ෂිතභාවය. රටක ඉන්ධන සුරක්ෂිතභාවය තහවුරු කරන්න ප්‍රමාණවත් පරිදි ඉන්ධන ගබඩා කරන්නට පහසුකම් තියෙන්න ඕනේ. අපේ රටේ ඉන්ධන ගබඩා කරන පහසුකම් තිබුණේ දින 10කට විතර පමණයි. දින 10කටත් හරියට තිබුණේ නැහැ. අවුරුදු 20ක්ම මේ පොහොට්ටුවේ ඉන්න අයම තමයි ආණ්ඩුවේ බලය තියාගෙන හිටියේ. හැබැයි මේ අවුරුදු 20 තුල මේ ඉන්ධන සුරක්ෂිතභාවය, ඒ කියන්නේ ගබඩා කිරීමේ පහසුකම් වැඩි කරන්නට ඒ අවශ්‍ය ගබඩා ටැංකි හදන්න බැරි වුණා. කොටින්ම කියනවා නම් මාළු ටැංකියක්වත් හදන්න බැරි වුණා කියලා තමයි කියන්න වෙන්නේ. 2019 අපේ රජයේ යටතේ මම ඇමතිවරයා හැටියට ඉන්නකොට කැබිනට් අනුමැතිය ලබා ගත්ත ගබඩා ටැංකි හදන්න. මම ඒක විශේෂම සිහිපත් කරන්න ඕනේ මගේ මිත්‍ර හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග ඇමතුමා. එතුමා තමයි ඒකට පළමුවෙන්ම මැදිහත් වුණේ. බිලියන 3ක් නැත්නම් කෝටි 300ක් වෙන් කරලා මං ඒ කැබිනට් අනුමැතියෙන් ඝන මීටර 15,000ක ටැංකියක්, ඝන මීටර 700ක ටැංකි 3ක්, ඝන මීටර 5,000ක ටැංකි 2ක්, ටැංකි 6ක් හදන්න අපි අනුමත කරලා ටෙන්ඩර් කැඳවලා ඒක ක්‍රියාත්මක කෙරෙව්වා. ඒ වගේම තව ටැංකි 3ක් හදන්න මුදල් වෙන් කර ඒකට අවශ්‍ය වෙන පියවර අරගෙන ටෙන්ඩර් කැඳවීම සඳහා ලෑස්ති වුණ එක තමයි මම දැක්කා. ගරු අමාත්‍යතුමා ළඟදී ගිහිල්ලා ලොකු සංදර්ශනයක් කරලා මුල්ගල් එහෙම තිබ්බේ. අපි නම් මේ ටැංකිය හදනකොට මුල්ගලක්වත් තියන්න ගියේ නැහැ. හැබැයි අපි ඔය ටික පසුබිම හදලා දුන්න අඩුතරමින් එතුමාට මුල්ගලක් හරි තියාගන්න මේ අවුරුද්ද තුල. නැත්තම් මොකුත්ම කරන්න හම්බෙන්නේ නැහැ. එම නිසා මේ ඉන්ධන සුරක්ෂිතතාවය ජාතික ආරක්ෂාවට සමානයි. හැබැයි මේක තහවුරු කරන්න පුළුවන් වුණේ ඉන්ධන සුරක්ෂිතතාවය අවුරුදු 25න් පසුව අපේ රජයේ කාලේ ඒ දින ඒ කාල පරිච්ඡේදය තුළ කියන එක මම විශේෂයෙන්ම මේ සභාවට කියන්න ඕනේ. අනිත් පැත්තෙන් ඉන්ධන ප්‍රවාහන නල පද්ධතිය, මේකෙන් තමයි පෙට්‍රෝලියම් එකේ වියදම් අඩු කරන්න පුළුවන් හොඳම ක්‍රමය. හැබැයි මේක තමයි ප්‍රධාන මාර්ගය කොස්ට් එක අඩු කරගන්න. හැබැයි මේ ඉන්ධන ප්‍රවාහන නල පද්ධතිය සකස් කිරීම සඳහා කාලයක් ඇදී ඇදී ගියා. අවුරුදු 20ක්ම සඳාන ආණ්ඩුව තිබුණා. පොහොට්ටුවේ ඇමතිවරු කීප දෙනෙක්ම හිටියා. මේ ගැන මොකුත් කරේ නැහැ. මට කනගාටුයි කියන්න. ඒකේ උනේ 2005 සිට 2015 දක්වා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව යටතේ සාර්ථක වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. කෝටි ගාණක් වියදම් කරලා විදේශ සමාගම් වලට ඩීල් කරන්න, ඩීල් දාන්න, හිත උතුන්න මිතුරන්ට හම්බ කරන්න එක එක ක්‍රම යෙදෙව්වට වැඩ වුණේ නැහැ. ඩොලර් මිලියන 52ක ව්‍යාපෘතියක් චීන සමාගමකට ලබා දුන්නා. ඒ ඉන්ධන ප්‍රවාහන නල පද්ධතිය සකස් කරන්න. හැබැයි 2015 වෙන විට එක නලයක් හෝ මේ පොළවේ ස්ථාපනය නොකර කෝටි ගාණක් මුදල් වැය කරලා තිබ්බා. 2015 අපේ රජය යටතේ ඉතිහාසයේ පළමු වරට දේශීය ඉංජිනේරු පාවිච්චි කරලා සහ ආයතනික සේවකයන් යොදාගෙන තෙල් නල එළීමේ ව්‍යාපෘතිය කොළොන්නාව සිට කොළඹ වරාය දක්වා අතිසාර්ථකව එලා නිම කරන්න අපට පුළුවන් වුණා. ඒක තමයි යථාර්ථය. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩු කාලය තුළ ඩොලර් මිලියන 52ක් කියන්නේ රුපියල් මිලියන 10000ක්. හැබැයි කිසි දෙයක් කරන්න බැරි වුණා. වවාගෙන කන එක තමයි උනේ කාලය කාල පරිච්ඡේදය තුළ. අවුරුදු 4ක් ඇතුළත චම්පික රණවක ඇමතිතුමා, චන්දිම වීරකොඩි ඇමතිතුමා, අර්ජුන රණතුංග ඇමතිතුමා, ඊට පස්සේ මම හිටියා පොඩි කාලයක් රුපියල් මිලියන 350ක් වැය කරලා අපි ඒක ආරම්භ ඉවර කරා. චම්පික රණවක ඇමතිතුමා තමයි ඒක ආරම්භ කරේ, මම තමයි ඒක සම්පූර්ණ කරේ. අපි මේ ක්‍රියාවලියෙන් මොකද්ද අපිට වුණ වාසිය? දැනට නැවකින් තෙල් මුදා හැරීමේ දින ගණන විශාල වශයෙන් අඩු වෙලා තියෙනවා. තෙල් නැවක් ගොඩ බාන්න පැය 168ක් ගියා කලින්. හැබැයි ගිය වසරේ සිට එය පැය 96කට අඩු කරලා තියෙනවා. ටැංකර එකක් තෙල් බානකොට ඩොලර් 50000ක් ඉතුරු වෙනවා රටට. ඒ කියන්නේ රටට ඉතුරු වසරකට ගත්තම ඩොලර් මිලියන 12කට ආසන්න ප්‍රමාණයක්. ඒ කියන්නේ රුපියල් මිලියන 2100ක් එක වසරකට අපිට ඉතුරු කරන්න පුළුවන් වුණා මේක සම්පූර්ණ කරපු නිසා. අපි ඒ වගේම ක්‍රොස් කන්ට්‍රි පයිප්ලයින් එක හදන්න, ඒ වගේම ජෙට් A1 පයිප්ලයින් එක ඔරුගඩවත්ත මේ මුතුරාජවෙල සිට ගුවන්තොටුපළ දක්වා මේ ටිකට අවශ්‍ය සැලසුම කරා. ඇමතිතුමාගෙන් මම ආනන්ද කැමති මේක ඉදිරියට යනවාද කියලා. ඒ විතරක් නෙවෙයි, මේ ජල නල පද්ධතිය දානකොට, මේ තෙල් නල පද්ධතිය දානකොට අවතැන් වෙන නිවාස හිමිකරුවන්ට රුපියල් මිලියන 500ක් වෙනම වෙන් කර ගෙවල් ටික හදලා දෙන්න බලෙන් එළියට දැම්මේ නැහැ. ඒක තමයි අපට කරන්න පුළුවන් වුණ දේවල් ටික. අපි මේක බාර දෙනකොට CPSTL එකේ ප්‍රධාන ආදායම් මාර්ගය තමයි ත්‍රූපුට් චාර්ජස්. එතකොට ත්‍රූපුට් චාර්ජස් වසර 11ට පසුව ත්‍රූපුට් චාර්ජස් 127කි අපට අඩු කරන්න පුළුවන් වෙලා. අපට පළවෙනි වතාවට CPSTL එකේ 2019 වෙනකොට රුපියල් මිලියන 1600ක ආදායම අපට උපයන්න පුළුවන් වුණා. ඒ නිසා අපේ තෙල් මේක ඉතාම වැදගත්. අද ඔබතුමාට වියදම් කරන්න පුළුවන් හැකියාව මං හිතනවා ඒක හරහා තියෙනවා. අපේ ඒ අනිත් පැත්තෙන් ගත්තම තෙල් පිරිපාදුව ජාතික ඉන්ධන අවශ්‍යතාවයෙන් සපුරා දෙන්නේ උපරිමයෙන් 30%. මෙම ධාරිතාවය වැඩි කර තිබුණා නම් රටේ වාර්ෂික ඉතුරුව මං හිතන්නේ පිරිපාදුවේ ඩොලර් මිලියන 4000ක්. ඒ කියන්නේ කෝටි 8000ක්. හැබැයි අවුරුදු 20ක් බලේ හිටියා තෙල් පිරිපාදුවට අතවත් තිබෙන්නේ නැහැ. අපි ඒකට වැඩ ආරම්භ කරන්න අවුරුදු 4 තුල කාලය මදි වුණා. හැබැයි මේක හරියට කරේ නැහැ. හැබැයි ඉතිහාසය ගත්තම රිෆයිනරි එක පිරිපාදුව 1969 තමයි පළමුවෙන්ම ධාරිතාවය වැඩි කරේ. දඩ්ඩි සේනායක මැතිතුමා බැරල් 38000ක් කරා. 1979 ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඩොලර් 50000කට ධාරිතාවය වැඩි කරා. 1992 ප්‍රධාන වැඩි දියුණු කිරීමක් සිදු වුණා. ක්‍රූඩ් ඩිස්ටිලර යුනිට් එක ප්‍රේමදාස ජනාධිපතිතුමා යටතේ සිදු වුණා. 2003 අවසන් වශයෙන් ඒකේ ධාරිතාවය වැඩි කරන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා යටතේ කෙරසින් හයිඩ්‍රෝ ට්‍රීටර් එක අපි සවි කරා. හැබැයි ඉන්පස්සුව මේ සඳහන් ආණ්ඩුවෙන් කිසිම දෙයක් ගල් කැටයක්වත් දාලා නැහැ කියන එක මම කනගාටුවෙන් කියන්න ඕනේ. ගරු සභාපතිතුමනි, අප රටේ ස්වභාවික වායු ගවේෂණ මන්නාරම අක්වෙරළ දෝණිය කඩිනම් කරන්න අපි ක්‍රියාමාර්ග කීපයක් ගත්තා. එකක් ස්වභාවික වායු සඳහා ජාතික ප්‍රතිපත්තියක් අපි සකස් කරන්න කටයුතු කරා 2019. මේ නැෂනල් පොලිසි ඔන් නැචුරල් ගෑස් කියන ඒ ප්‍රතිපත්ති අපි සකස් කරන්න කටයුතු කරා. ඒ වගේම අපි ගරු සභාපතිතුමනි, මම කියන්න කැමති අපි දැනට ශ්‍රී ලංකාවේ මන්නාරම අක්වෙරළ ද්‍රෝණියේ ස්වභාවික වායු නිදි දෙකක් සොයාගෙන ඇති අතර සමීක්ෂණ සහ අධ්‍යයන වාර්තා අනුව මන්නාරම ද්‍රෝණියේ ස්වභාවික වායු ඝන අඩි ට්‍රිලියන 9කට ආසන්න වායු නිදි සහ බැරල් බිලියන 2ක් පමණ ඉක්ම වූ තෙල් නිදි දෙකක් සමග මන්නාරම ද්‍රෝණියේ සක්‍රිය ඛනිජ තෙල් පද්ධතියක් පවත්වාගෙන යන්න සනාථ කරලා තියෙනවා. දැනට සොයාගෙන තිබෙන නිදි දෙකේ කුඩා නිදියක් වන ඩොරාඩෝ මගින් ඝන අඩි බිලියන 350ක ස්වභාවික වායු ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකි බව තක්සේරු කර ඇත. ඉන් මෙගාවොත් 300ක් පමණ ධාරිතාවයකින් හෙබි විදුලි බලාගාරයක් නොනවත්වා අවුරුදු 10කට පමණ කාලයක් අපට ක්‍රියා කළ හැකි. තවද දෙවන විශාල ස්වභාවික වායු නිධියේ ඝන අඩි බිලියන 1000ක් පමණ ස්වභාවික වායු තිබිය හැකි බවට තක්සේරු කර ඇත. ගරු සභාපතිතුමනි, ඒ පමණක් නෙවෙයි, M2 ගවේෂණ බිම් කොටසේ පවතින ස්වභාවික වායු නිධිය ඇගයුම් ලක්කර ඒවායේ සංවර්ධන කටයුතු සිදු කරමින් ඊට අමතරව මෙම බිම් කොටසේ වැඩිදුරටත් පවතින ඛනිජ තෙල් හමුවීමේ විභවතාව සෙවිමින් සුදුසු ආයෝජකයන් සොයා ගැනීම සඳහා 2019 ජනවාරි මාස 6 වෙනිදා ලන්සු කැඳවීම වටයක් අපි ආරම්භ මැයි 7 2019 අවසන් කරනවා. දැනට මේ විදේශ විදේශීය සමාගම් තුනක් මෙම ලංසු ආශ්‍රිත ලිපිගනු අපට ඉදිරිපත් කර තිබුණා. මම ඒ අනුව ගරු ඇමතුමාගෙන් අහනවා, ඒ ලංසු කමිටුව අනුව සීලායන් පව ලිමිටඩ් කියන ආයතනයේ සමාගමට ඔක්ටෝබර් 2019 මේක අවෝඩ් කරා. හැබැයි ඇයි තාම මේ ගිවිසු මත්සන් කරලා නැත්තේ? ඇයි මේක ආරම්භ කරලා මේ වැඩ ටික ආරම්භ කරලා ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? 2020 තුල පටන්ගෙන තිබ්බනම් ඔය තෝරපු ආයෝජන සමග දැන් වෙනකොට ඒ ආයෝජනය සහ ශ්‍රී ලංකා රජය අතර නිෂ්පාදනය බෙදා ගැනීමේ පදනම මත ගිවිසුම් ගත කරන්න තිබ්බා. ලින්කැනීම් කටයුතු ආරම්භ කරන්න තිබ්බා. මෙම වායු පළමුව විදුලි උත්පාදනයට උපයෝගී කර ගැනීමට හැකි වෙලා ඇති අතර ප්‍රවාහන ගෘහ භාවිතයට පවා පාවිච්චි කරන්නට අපට ඉදිරියට අවස්ථාව ලැබෙන්න තිබුණා. හැබැයි මේ ටික පටන් ගත්තේ නැහැ. ඒ වගේම M1 සහ C1 කොටසට අප්‍රේල් 2019 ලන්සු කැඳවීම කරලා ඉන්ටර්නැෂනල් කම්පිටිටිව් බිඩින් ප්‍රොසෙස් එකට ගිහිල්ලා සිංගල් බිඩ් එකක් ලැබුණා, සෙරෙන්ඩිව් එනර්ජි. හැබැයි තාම ප්‍රගතියක් නැහැ. අවුරුද්දයි, අවුරුද්දක් තුළ කිසිම තීරණයක් කරන්නේ, කිසි දෙයක් කරලා නැහැ. කනගාටුයි කියන්න. ශ්‍රී ලංකාව කොහොසත් දියුණු තෙල් නිපදවන රටක් බවට ගෙන යෑමට පුළුවන් වෙන්න අපි ලෝකයේ ලොකුම තෙල් වායු ගවේෂණ කරන ආයතන වන ටෝටල් කියන ෆ්‍රාන්ස් ජාතික සමාගමක්, ඉක්විනෝර් කියන්නේ නොවීජියන් ජාතික සමාගමක්, ඒ වගේම ඩේටා ඇනලිසිස් වලට ශ්ලම්බර්ග් ජර්මන් සමාගමක්, ගුවන්ගත ගුරුත්ව චුම්බක දත්ත සමීක්ෂණ සිදු කිරීමට එක්සත් රාජධානියේ බෙල් ජියෝ ස්පේස් ලිමිටඩ් සමාගම වගේ අයගේ විශ්වාසය ඇති කර මන්නාර මවට වැඩ කටයුතු කරන්න අපි ආරම්භ කරා. චම්පික රණවක ඇමතුමා, චන්දිම වීරක්කොඩි ඇමතුමා, අර්ජුන රණතුංග ඇමතුමා මම සිහිපත් කරන්න ඕනේ. මේ ටික මේ තැනට ගේන්න ඒගොල්ලෝ ඇමතිවරු හැටියට කටයුතු කරා. හැබැයි අද මොකද්ද පවතින තත්ත්වය? කනගාටුදායකයි. ජාත්‍යන්තර සමාගම් රටවල් අපේ රජය ගැන තියෙන විශ්වාසය බිඳ වැටිලා එකින් එක දැන් දාලා යනවා. මේගොල්ලෝ දැන් වැඩ කරන්නේ නැහැ. දැන් අවුරුද්දක් පසුව අවුල් ස්වභාවයක් තියෙන්නේ, ෆේල් ස්වභාවයක් තියෙන්නේ හැමතැනම වාගේ. ඇමතුමාගෙන් මං අහන්නේ මේ ගැන අපිට කියලා දෙන්න මොකද්ද තත්ත්වය කියලා. අපි පිළිවෙලකට විදේශ ජාත්‍යන්තර ආයෝජකයන් මෙහෙට ගෙනල්ලා තෝරලා හදලා දුන්නට පසුවත් මේ රජයට ඉදිරියට මේ කටයුතු ගෙනියන්න බැරි නම් මේ රජය ෆේල් කියන එක ඉතාම පැහැදිලි. Honorable Chairman, I would like to say about the projects we've done very shortly. Joint study agreement with Total and Equinor for blocks JS5 and JS6 was implemented. We commenced the joint study with French oil giant Total in 2016, conducted Sri Lanka's largest 2D seismic survey in 2018. The Norwegian oil giant Equinor also joined the joint study in 2019. This is the first time that world oil majors joined Sri Lanka's exploration efforts. What's the current status? Total and Equinor both, via a letter in September this year, exited from Sri Lanka. They say it's geological, but that is not the true story, because the same geological challenges they had in 2019 still exist. The reason is investors are leaving purely because of a loss of confidence and because of mismanagement of investors by the ministry, I'm sad to say. We started airborne gravity and magnetic surveys in Mana and the Cauvery Basin. The contract was awarded to Scottish-based Bell Geospace after a competitive bidding process in August 2019. Today, what's the status? The Ministry of Energy is yet to issue them authorization to carry out operations. After 1 year, you can't even give the authorization. This is crazy. The full investment for the survey, Minister, even the full investment for the survey is secured from international oil and gas operators through Bell Geospace. This investment is also provided, not the country, but you haven't been able to move forward. Honorable Chairman, a multi-client agreement with Schlumberger was signed. Agreement entered between the government of Sri Lanka and the world's largest oil field services company, Schlumberger, in 2018 by our government. Largest ever multi-client seismic survey was carried out by Schlumberger in Sri Lanka and the Mena basins. Since then, they have successfully marketed the full Mena basin database to Petronas in Malaysia. And by end of 2019, we had convinced Petronas to come in. We have also started a data reprocessing project, which was also started in October 2019 with Schlumberger. What's the current status? No new projects have been started with the new government, sadly. If this government has at least got the opportunity to go to Petronas and talk to them and negotiate with them, it is only because the Manna Basin data was licensed during our government and we were able to offer this position to Petronas. We achieved all this. Now compare what we did in petroleum and look at the history. Itihase ganna. Itihase gattama tel piripaduwa e kala parichchedaya tula sangvardhane karanna diunu karanna hama avasthawakma avurudu pahen paha ape aanduwak tiena kale yam aayojanayak kara. Habai 2015 sita 2014 dakwa Lankawe wedima naya pramanaya gatta. Me kanithel sansthawata ඒ වගේම බලශක්ති අමාත්‍යංශයට තඹ සතයක් ආයෝජනය කරන්න නැතුව කෝටි ගාණක් ගත්ත ණයවලින් කොහෙද කැලෑවක ක්‍රිකට් ක්‍රීඩාවක් හැදුවා. එහෙම නැත්නම් සම්මන්ත්‍රණ ශාලාවක් හැදුවා. ගුවන් යහනයක් මහින් නැති ගුවන් තොටුපළක් හැදුවා. නැව් එන්නේ නැති වරායවල් හැදුවා. ණය ගත්ත ණය ආපහු ගෙවන්න බැරි වුණා. ඒ වගේම නෙළුම් පොකුණක් හැදුවා. මේවා නෙළුම් කුළුණ හැදුවා. හැබැයි ආදායමක් උපයන්න බෑ. මෙන්න මේ මෙතනට වැඩ කරලා තියෙන හැටි
පේනවා.
මේ කනිජ තෙල් ශේෂ්ත්‍රයට කොච්චර ආයෝජනයක් කෙරුවද? පිටරට ආයෝජකයන් කොච්චර ප්‍රමාණයක් ගෙනාවද? මෙන්න මේ වගේ වැඩ කොටසක් කරා. හැබැයි අවුරුදු 20ක් වැඩි කාලයක් බලේ හිටපු ආණ්ඩුව මේ ටික කරේ නැහැ. අදත් අවුරුද්දක් යනකම් කිසි දෙයක් කරලා නැහැ. ගෙනාවු ආයෝජකයෝ ටික නැවත යවලා තියෙනවා. ෆේල්. ඒක තමයි කතාව. Thank you.
ඔබතුමාට ස්තුතියි. ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්ලකෝන් මන්ත්‍රීතුමා විනාඩි 6යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ වැශීර්ෂයට එකතු වෙමින් වචන ස්වල්පයක් කතා කරන්නට අවස්ථාව ලැබීම ගැන සතුටු වෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ක්‍රීඩාව අපි මොන සමාජ තලයේ වුණත් මොන ජාතියේ වුණත් මොන ආගමේ වුණත් රටේ මොන ගමේ වුණත් අපිව එකතු කරපු මහා පොදු සාධකය තමයි ක්‍රීඩාව කියන්නේ. සනත් ජයසූරිය හතරක් ගහද්දි හයක් ගහද්දි අපි කවුරුත් සනත් ජයසූරියගේ ගම ආගම ජාතිය පක්ෂය අපි තැකීමක් කරේ නැහැ. මුත්තයා මුරලිදරන් කඩුල්ලක් දවාගද්දි මුත්තයා මුරලිදරන්ගේ ආගම මොකද්ද, ජාතිය මොකද්ද, කුලය මොකද්ද, පක්ෂයක් මොකද්ද කියන එක රටේ කාටවත් ප්‍රශ්නයක් උනේ නැහැ. ෆරීස් මහරූෆ් හතරක් ගහද්දි හයක් ගහද්දි උඩපන්දුවක් රැකගද්දි අපි මහරූෆ් කවුද, කොහෙද, ආගම මොකද්ද කියලා අපි ප්‍රශ්නයක් කරගත්තේ නැහැ. ක්‍රීඩාව කියන්නේ අපිව හැමදාම එකතු කරපු මහා පොදු සාධකයේ කියලා මං කලින් සඳහන් කරේ ඒ නිසා. ඒ වගේම සුසන්තිකා ජයසිංහ සිඩ්නි ඔලිම්පික්ස් මීටර් 200 ධාවන තරගයට ඉදිරිපත් වෙද්දී ඇත්නාවල වරකපොල ගමෙන් ඉපදුණු හැදුණු වැඩුණු මේ සුසන්තිකාට හැකියාව ලැබෙනවා තප්පර 22කට මුළු රටම එකතු කරන්න. ඒ නිසා ක්‍රීඩාව කියන්නේ මේ රටම එකතු කරපු ඉදිරියටත් එකතු කරන්න අපිට පුළුවන් වන, ඒ වගේම රට එකතු කරන්න පුළුවන් මහා පොදු සාධකයේ කියන එක මම නැවතත් මතක් කරනවා. ඒ වගේම අපි මතක් කරන්න ඕනේ අපේ රටේ තරුණ තරුණියන් මේ රටේ පහුගිය කාලේ ඇතිවෙච්ච ප්‍රශ්න ගැටලු වලදී අපේ රටට තරුණ ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වුණා. අපි ඒ ගැන මතක් කරන්න ඕනේ. ඒ වගේම අපි මතක් කරන්න ඕනේ මම මෙතන වාඩි වෙලා ඉද්දි මට පෙර කතා කරපු අපේ මන්ත්‍රීතුමා කරුණාකරන් මන්ත්‍රීතුමා, එතුමා මේ කතාවෙත් ජාතිවාදය අවුස්සන්න කටයුතු කරා. අවාසනාවකට එතුමා මේ සභාවේ නැහැ. මම මතක් කරන්න ඕනේ පහුගිය කාලේ ත්‍රස්තවාදය නිසා උතුරේ තරුණයාට ලැබිච්ච දේ අතට පොතක් පැන්සලක් වෙනුවට එල්ටීටී ත්‍රස්තවාදීන් දුන්නේ ආයුධ බෝම්බ, කරට පංචායුධය වෙනුවට වේලායුධය වෙනුවට කරට දැම්මේ සයිනයිඩ් කරල කියන එක අපි මතක් කරන්න ඕනේ. එතකොට බකන් නිලාගෙන හිටපු මේ සභාවේ එක වචනයක් උතුරේ තරුණයා වෙනුවෙන් කතා කරන්න බැරි වුණු පිරිස අද ඇවිල්ලා කියනවා උතුරේ තරුණයන්ට අසාධාරණ වෙනවා කියලා. ඒක හාස්‍යට කාරණාවක් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම මම මතක් කරන්න ඕනේ අද මහින්ද රාජපක්ෂ මැතිතුමා රට යුද්ධය අවසන් කරා වගේ
ඔබට වර්තාව විනාඩි 2යි.
නාමල් රාජපක්ෂ ඇමතිතුමාට අද අවස්ථාව ලැබිලා තියෙනවා ක්‍රීඩාව තුලින් රට තුල එකතු වීම ඒ වගේම සාමය ඇති කරන්න එතුමාට ඒ අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කුමාකරන් මන්ත්‍රීතුමාගේ කතාවේ කිව්වා එතුමා උත්සාහ කරා ජාතික තරුණ සේවා සභාවේ කිසිම ද්‍රවිඩ පුද්ගලයෙක් අධ්‍යක්ෂක මණ්ඩලයේවත් නැහැ කියලා එතුමා ප්‍රකාශයක් කරා. අපි එතුමාට මතක් කරන්න ඕනේ අජන්තන් සිවදාසන් කියන තරුණයා ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ දැනටත් කටයුතු කරනවා කියන එක අපි එතුමාට මතක් කරන්න ඕනේ. ඒ වගේම නාමල් රාජපක්ෂ ඇමතිතුමාගේ වැඩපිළිවෙල යටතේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකම එක් ප්‍රධාන ක්‍රීඩා පිටියක් ඇතුළු සියලු පහසුකම් සහිතව ඉදිකරන්න බලාපොරොත්තු වෙනවා. මේක දකුණේද උතුරේද නැගෙනහිරද බටහිරද මඩකලපුවේද යාපනයේද කොළඹද හම්බන්තොටද කියලා වෙනසක් නැහැ. ප්‍රාදේශීය ලේකම් හැම කොට්ටාසයකම මේ කටයුත්ත කරලා තරුණ තරුණියන් ක්‍රීඩාවට යොමු කරන්න මේ හරහා අවස්ථාව ලබා ගන්න අපේ ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කරනවා කියන එක අපි මතක් කරන්න ඕනි. ඒ වගේම සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකටම එලිමහන් ජිම් කට්ටල ලබා දෙන්න ඒ වැඩපිළිවෙල සකස් කරනවා කියන එකත් අපි මතක් කරන්න ඕනේ. ඒ වගේම ක්‍රීඩා පාසල් 10කට අපේ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් මේ 20-21 වර්ෂයේ કૃතිම ධාවන පත 10ක් ලබලා දෙන්න කටයුතු කරනවා. ඒ පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. මම නියෝජනය කරන දඹුල්ල ආසනේ කොල්ලේපොළ පාසලට ජාතික පාසලටත් ඒ કૃතිම ධාවන පතයක් ලැබෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපේ කොල්ල කෙල්ල કૃතිම ධාවන පතයක් අඩු ගානේ අතගාලා හරි බලන්න කොළඹට මෙන්න ඕනේ. ඒ తත්වය නාමල් රාජපක්ෂ ඇමතිතුමාට මේ ලබන වසරේදී වෙනස් කරන්න ලැබෙනවා කියන එක අපි මතක් කරන්න ඕනේ. ඒ වගේම නියෝජකාරක නියෝජ සභා නියෝජ කතානායකතුමනි ජීවන් තොණ්ඩමන් රාජ්‍ය ඇමතිතුමා මට මේ විශේෂයෙන් මේ පණිවිඩය දෙන්න කියලා කිව්වා. එතුමා හදිසියේ නුවර එළිය බලා පිටත් වෙන්න සිද්ධ වුණා. ලයින් කාමර 12ක් ඇති වුණ ගින්නක් නිසා එතුමා මේ එතුමාගේ සුභාශීංසනත් තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍යවරයාට සහය වැය ශීර්ෂයට ලබලා දෙන්න කියලා කිව්වා. ඒ වගේම දල සලහපෙරම ඇමතිතුමාටත් ඒ වගේම වාසුදේව නානයක්කාර උදේ ගම්මන්පුල ඇමතිතුමාලටත් එතුමල්ලා මේ 2021 ගෙනියන වැඩපිළිවෙලට අපේ උත්තමාචාර්ය ස්තුතිය පුද කරමින් මම නිහඬ වෙනවා.
ස්තුතිය ඔබතුමාට. ගරු තුෂාර ඉන්දුනිල් අමරසේන මන්ත්‍රීතුමා විනාඩි 13යි.
ගෞරව ස්තුති නියෝජ්‍ය කතානායකතුමනි, මම හිතන්නේ ඇමතිවරු නැහැ, අපේ ක්‍රීඩා ඇමතිතුමා නාමල් රාජපක්ෂ මහතුමා ඇතුළු කවුරුවත් නැහැ. නාමල් රාජපක්ෂ මහතුමා නේද? ක්‍රීඩා ඇමතිතුමා මේ බලාපොරොත්තුනේ තරුණ නාමල් රාජපක්ෂ මහත්තයා ගැන කතා කරන්න. තමුන් නාමසේ බොහොම වයසක කෙනෙක් තමුන් නාමසේ වාඩි වෙන්නේ. මොනවාද මොනවා හරි ඖෂධයක් භාවිතා කරනවද? ඔය ඔතන ව්‍යාග්‍රාබෝයි ඉන්න ව්‍යාග්‍රාබෝයිගෙන් මම හිතන්නේ මොනවා හරි ඉල්ල ගන්න ඇති. හරි මගේ කාලය කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අනේ කටපියන් ඉන්නකො මට මගේ කතාව කරන්න ඉඩ දෙන්නකො. ඇයි ඉතින් මේ පයින්නේ? කටපියන් ඉන්නකො පටන් ගත්තම වයස හැදියට හසිරෙන්නකො. ඇමතිවරු තමුන් නාසේ වයස හැටියට හසිරෙන්න ඕමයි කාලය ගන්න නැතුව.
ඔබතුමා කතාව කරන්න.
මොනවාද මේ?
ඔබතුමා කතාව කරන්න.
ගරු නියෝජ්‍ය කතානායක තුමනේ, පටන් ගන්නකොටම කනවා මේ වැඩේ පටන් ගන්නකොටම. අද තරුණ කටයුතු පිළිබඳව කතා කරනකොට අපේ රටේ තරුණයින් බලගැන් වුණාද කියන ප්‍රශ්නේ අපිට අහන්න සිද්ධ වෙනවා. එදා මෙදා තුර කාල සීමාව තුළ දැන් අපි 1971 කැරැල්ලකට මුහුණ දුන්නා. 1988 අපි කැරැල්ලකට මුහුණ දුන්නා. යුද්ධය නිසා අපිට දෙපැත්තේම අපේ තරුණියන් විනාශයට පත් වුණා. එතකොට අපි මේ තරුණියන් අපි මේක නිසි ආකාරයකට බලගැන්වුවාද කියන ප්‍රශ්නේ ඉතාමත්ම අනේ කටපියන් ඉන්නක මම මේ වැදගත් කතාවක් කතා කරන්නේ. ඔව්. හේනෙන් අල්ලගෙන ආපු යකා සනසන්න අනුගමනය කරපු උපාය මාර්ගය වගේ දෙයක් තමයි දැන් මේ කරන්නේ. මොකද යකාට දෙන දෙන වැඩ ටික කරනවා. දරපල පං කිපහම දර ටික පළලා ඉවර කරනවා. වතුර ඇද පං කිපහම වතුර ටික ඇදලා ඉවර කරනවා. අන්තිමට යකාට දෙන්න වැඩක් නැතිම වෙලාවේ ගමරාලට සිද්ධ වුණ අර පොකුටු කොණ්ඩේ කොණ්ඩ ගහක් ගලවලා ඉඳන් මේක දිගහැරපන් දිගහැරපන් කියලා යකාට දෙන්න දැන් යකා කොණ්ඩ ගහ දිගහැර ඉන්නවා මේක දිගහරිනවා ආය ආපහු රෝල් වෙනවා මේක දිගහරිනවා ආය ආපහු රෝල් වෙනවා එතකොට මේ ජාතිවාද දැන් පහුගිය කාලේ අපි දැක්කා මේ තරුණයින් ටික සනසන්න ජාතිවාදී රැල්ලක් නිර්මාණය වුණා ජාතිවාදයෙන් මේ තරුණයෝ ටික පිස්සු ඇට්ටුවා ඊට පස්සේ තරුණයෝ රැවුලවන්න පටන් ගත්තා සිංහලයේ කිව්වා ඒ වගේ ඊට පස්සේ තරුණයෝ තාප්පොල චිත්‍ර අඳින්න පටන් ගත්තා. ඒත් එතකොට අපි කල්පනා කරන්න ඕනේ මේ තරුණයින්ට දැන් මේ ඇඳපු චිත්‍රාය ආපහු මකන්න සිද්ධ වුණා. දැන් මේ තරුණයින්ට මොනවද ලැබුණේ? තරුණයෝ බලාපොරොත්තු වෙන දැන් බහුගිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඒ දසවැදෑරුම් ප්‍රතිපත්ති තුල පස්වෙනි කාරණේ පළදායි පුරවැසියෙක් සශ්‍රීක මානව සම්පතක් ඒක තමයි එතුමාගේ පස්වැනි ප්‍රතිපදාව. දැන් මේ පළදායි පුරවැසියෙක් නිර්මාණය කරවීම සඳහා කෝයේ කියාපු දේ හැකියාවට දක්ෂතාවයට කුසලතාවයට අවස්ථාව ලබා දෙනවා කියලා කිව්වා. දැන් අපිට පේන්නේ දැන් පහුගිය අවස්ථාවේ රැකියාව ලක්ෂ්‍ය වැඩසටහන. රැකියාව ලක්ෂ්‍යයේ වැඩසටහනට ගරු නියෝජ්‍ය කතානායකතුමනි අයදුම් පත්‍ර 17 ලක්ෂයක්. 17 ලක්ෂයක් සම්මුඛ පරීක්ෂණවලට ලක් කරා. 17 ලක්ෂයක් සම්මුඛ පරීක්ෂණවලට ලක් කරලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල යම් පිළිගත් ක්‍රමවේදයකට ලකුණු දීලා සුදුස්සන් ලයිස්තුවක් සකස් කරලා තියද්දි හැබැයි ප්‍රාදේශීය ලේකම් වරුන්ට ප්‍රාදේශීය දේශපාලකීන් වෙනම ලයිස්තුවක් එවනු ලැබුවා ඒ 17 ලක්ෂය පැත්තකට දාන්න මෙන්න මේ වෙන ලයිස්තුවට අවශ්‍ය රැකියාව දෙන්න කියලා ඔන්න මේ මෑතකදී තේ තරුණයින් ඉච්ඡාබංගත්වයට පත්වෙච්ච එක අවස්ථාවක් අපේ රටේ තරුණයින් 17 ලක්ෂයක් රැවට්ටුවා ඒ 17 ලක්ෂයක් තරුණයින් බලාගෙන ඉඳද්දි ප්‍රාදේශීය දේශපාලකයාගේ ලයිස්තුවට ඒ ලයිස්තුවට අනුව ඒ රැකියා ලක්ෂයේ වැඩසටහන ක්‍රියාත්මක කළා ඒකම අපි දැක්කා දැන් අපි සතුටු වෙනවා තරුණ ඇමතිවරයෙකුට දැන් ක්‍රීඩාව බාර දීලා තියෙනවා නාමල් රාජපක්ෂ මහතුමා තරුණකම ගැන දන්න වයසක හූල්ලගෙන බලාගෙන හිටියට කරන්න දෙයක් නැහැ තරුණකම ගැන දන්න තරුණ ඇමතිවරයෙකුට බාර දීලා තියෙනවා වයසක අයට යඩෝ යන අවවා කියනකොට හැබැයි අපි සන්තෝෂ වෙනවා අපි නාමල් රාජපක්ෂ මහතුමා මම බැලුවෙත් ඒක තමයි නාමල් රාජපක්ෂ මහතුමා මෙතන හිටියනම් හොඳයි අපි දැක්ක පහුගිය ආණ්ඩු කාලේ එතුමාලගේ 2015න් ඉස්සල්ලා තිබිච්ච ආණ්ඩුව කාලේ එතුමාලා නිර්මාණය කරා නිල් බලකාය කියලා දෙයක් මේ තරුණයින් අරගෙන තමා නිල් බලකායක් හැටි මේක මම හිතන්නේ කොයිතරම් කැත වැඩක්ද අපේ රටේ තරුණයින් වර්ණ ගැන්වීම අපේ රටේ තරුණයින් වර්ණ ගන්නලා වෙන වෙනත් මානවලට දැමීම කොටස් වලට දැමීම අවශ්‍ය වෙන්නේ ඒක නෙමෙයි නිල් බලකායක් හදන එකවත් අපේ රටේ තරුණයින් වර්ණ ගන්නලා නිල් බලකායක් හදන එකවත් කොටස් කරලා ભેද බින්න කරන එකක්වත් නෙමෙයි අපිට අවශ්‍ය වෙන්නේ ශ්‍රී ලංකාවේ තරුණ බලකාය ශ්‍රී ලංකාවේ තරුණ බලකාය බලගන්නන්න අපිට ඒ ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම් ඒක තමයි සිද්ධ වෙන්න ඕනේ. ඒ නිසා මම මාමල් රාජපක්ෂ වගේ ඇමතිවරුන්ට කියන්න කැමතියි මෙතන නැති එක මට ප්‍රශ්නයක් කියලා තියෙන එකයි. කරුණාකරලා මේ පාරවත් තරුණයින් වර්ණ ගන්නන්න හදන්න එපා. තරුණයින් බේද කරන්න හදන්න එපා. තරුණයින් වර්ග කරන්න හදන්න එපා. නියම ශ්‍රී ලාංකික තරුණ බලකායක් වෙනින් තමන්ගේ අමාත්‍යාංශය පාවිච්චි කරන්න කියන කාරණේ මම විශේෂයෙන් කියන්න කැමතියි. ඉතින් එකම ඉතාමත්ම කෙටියෙන් මම යෝජනා කරනවා මේ වෘත්තීය පුහුණු ආයතන අපි මම හිතන්නේ අපි විශාල වශයෙන් අපි මේවා දිනු කළා මේ වෘත්තීය පුහුණු ආයතන විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තව තව මේ වගේ පරාසය ධාරිතාවය වැඩි කරලා මේවා තව තවත් පුළුල් කරන්න කියන ඉල්ලීම සහ යෝජනාව මම මේ අවස්ථාවේදී කරන්න කැමතියි. ඊගාවට මේකට අවශ්‍ය වෙන අවස්ථා වැඩි කරන්න කියන කාරණේ මම කියන්න කැමතියි. ඊගාවට තරුණ සේවා සභාව වගේ දේවල් අපේ ආණ්ඩුවල අපේ නායකයෝ ගොඩනැගුවා ඒ හරහා විවිධ ක්ෂේත්‍රවල විවිධ කලාත්මක නිර්මාණශීලී කාර්මික ශේෂ්ඨවල අය විශාල වශයෙන් ආවා. ඉතින් මේ තරුණ සේවා සභාව වගේ දේවල් අර නිල් බලකාය වගේ කෙටි පරමාර්ථවලට යන්නේ නැතුව ඒවා බලාත්මක කරන්න කියන යෝජනාව මම මේ සමග මම කරන්න කැමතියි. ඉතින් ඒකම මම ක්‍රීඩාව ගැනත් මම වචනයක් කතා කරන්න ඕනේ. මෙතන මම හිතන්නේ එතරම් නාම රාජපක්ෂ මහත්මයා හිටියා නම් හොඳයි. මොකද අනිත් අයට ඔය නමට දීලා තිබුණාට බලධාරියා එතුමා නිසා. දැන් මේ දවස්වල LPL තරගාවලිය ක්‍රියාත්මක වෙනවා. දැන් LPL තරගාවලිය මම මේක මීට කලිනුත් මම කතා කළා. LPL තරගාවලියේ අධ්‍යක්ෂකවරයා හැටියට කටයුතු කරන රවි වික්‍රමරත්න මහත්මයා තරග පාවා දීම පිළිබඳව මේ රටේ චෝදනා ලැබපු පුද්ගලයෙක්. අර්ජුන රණතුංග මැතිතුමා හිටපු ටෙස්ට් ජයග්‍රහණය අපේ රටට ගෙනාපු එතුමා මේක නාමල් රාජපක්ෂ මැතිතුමාට පෞද්ගලිකවම දැනුම් දීලා තියෙනවා ලිපියකින්. මේ රවි වික්‍රමරත්න කියන පුද්ගලයා පාලිත කුමාරසිංහ වාර්තාව, ඒ කියන්නේ ඒ විනය පරීක්ෂණය කරපු පාලිත හතුරු කුමාරසිංහ කියන වාර්තාව අනුව ඔහු මේ රටේ තරග පාවා දීම හා සම්බන්ධව චෝදනා ලැබපු පුද්ගලයෙක්. ඒ පුද්ගලයා තමයි අද මේ LPL තරගාවලිය අධ්‍යක්ෂකවරයා හැටියට කටයුතු කරන්නේ. ඉතින් ඒකම විශේෂයෙන් කියන්නට ඕනේ. දැන් විකාශන අයිතිය, මේ LPL තරගාවලිය විකාශන අයිතිය IPG කියන අනිල් මොහාන් කියන ඩුබායි සමාගමකට, අනිල් මොහාන් කියන පුද්ගලයෙකුගේ ප්‍රධානත්වයෙන් තියෙන IPG කියන ඩුබායි සමාගමකට තමයි ලැබුණේ. දැන් ඒකට ලැබෙන්න අවශ්‍ය වෙන ඇමරිකන් ඩොලර් 1,750,000 මුදල තවම එක වාරිකයක්වත් එක කොටසක්වත් තවම ලැබිලා නැති බව තමයි වාර්තා වෙන්නේ. ඒ විකාශන අයිතිය පිළිබඳ මුදල. ඒකම හර්ෂල් ගිබ්ස් කියන දකුණු අප්‍රිකානුව ඒ රටෙන් පිටත් වෙන්නේ විස්තර විචාරකෙක් හැටියට මේ රටට එනවා කියලා. හැබැයි මේ රටට ආපුහම කොලම්බෝ කින්ස් කියන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා බවට පත් වෙලා එහෙන් එන්නේ එක විදිහකට. එහෙන් එන්නේ කාක් එක් විදිහට මෙහෙන් ආපුහම උකුස්සෙක් කළා. ඉතින් මේ LPL තරගාවලිය හා බැඳිච්ච විසඳෙන්නේ නැති ප්‍රශ්න. ඒකම අපිට අපේ අපිට අපිට ආරංචි වෙන දැන් රටවිරුවෝ අපේ රටට සල්ලි හම්බ කරන රටවිරුවෝ ආවහම
විනාඩි 2යි.
ඔව් ආපුහම ඒගොල්ලෝ හෝටල් වල දින 14 තමන්ගේ අතින් වියදම් කරගෙන ජීවත් වෙනවා. හැබැයි මේ සමහර කොරෝනා වැළඳිච්ච ක්‍රීඩක දවස් දෙකෙන් තුනෙන් මේ අය එළියට එනවා. මම දැන් තියෙන කාලයත් එක්ක මට දැන් අපේ ක්‍රිකට් ආයතනය ගැනත් මම වචනයක් කියන්න ඕනේ. දැන් මේක අපේ හරින් ප්‍රාන්දු මහත්මයා පත් කරපු ඒ වහාරික පරීක්ෂණයට අනුව දැන් ක්‍රිකට් ආයතනයේ පරිපාලනය පිළිබඳ විශාල ප්‍රශ්න තියෙනවා. ක්‍රිකට් කෑ ගහන්න නැතුව ඉන්නවලා මේ ගසා කාපු තමුන්නාන්සලා නෙවෙයි. ඔව් ක්‍රිකට් පරිපාලනයේ දැන් 2018 එංගලන්ත සංචාරය සඳහා ඒකේ විකාශන අයිතිය වෙනුවෙන් ඩොලර් බිලියන් 11.5ක් ලැබිය යුතුව තිබුණා. හැබැයි ඒකෙන් ඩොලර් බිලියන් 5ක් හොංකොං ගිණුමකට යවන්න ඒක හිටපු මූල්‍ය ප්‍රධානී අපේ ක්‍රිකට් ආයතනයේ හිටපු මූල්‍ය ප්‍රධානියා කටයුතු කරනවා. ඔව් එතකොට මේක ආරංචි වෙනවා ඩොලර් මිලියන්. මේක ආරංචි වෙනකොට මේක සෝනි කියන සමාගමකින් තමයි මේ විකාශන අයිතිය මේක ලබා ගන්නෙ. මේක ආපහු මේ ප්‍රශ්නේ එළියට එනකොට ඒක ගැන ආපහු මේ වහාරික වර්තාවේ හොයන්න පටන් ගන්නවා. ඩොලර් මිලියන 5ක් හිමීට හොංකොං සමාගමකට දෙන්න හදනවා. ඒක හොයාගෙන යනකොට ගරු කතානායකතුමනි ඊට කලින් තිබුණු දකුණු අප්‍රිකානු තරග සංචාරයේ අන්තිම වාරිකය ඩොලර් මිලියන් 187,084 ඇමරිකාවේ BBVA
කියන
බැංකු ගිණුමකට ආපහු යවලා තියෙනවා. මට තව විනාඩි 2-3ක් අපේ ඔව් විනාඩි දෙකක් හම්බෙනවා. BBVA කොම්පාස් කියන ඇමරිකානු බැංකුවක තවත් BBVA කොම්පාස් කෑ ගහන්න නැත ඉන්නෝයි. ඔව් හැන්සාට් බලාගන්න නමෙන් ඒ විතරක් නෙමෙයි BBVA කොම්පාස් කියන බැංකුවට බැංකුවේ ගිණුම් 3ක් ක්‍රිකට් ආයතනය තුල තියෙනවා මේ අපේ රටේ මේ නීතියක් තියෙනවා මේ ක්‍රිකට් ආයතනය සතුව ක්‍රිකට් ආයතනයේ මුදල් තැන්පත් කළ හැක්කේ ලංකාවේ ලංකා බැංකුවේ පමණයි කියලා නීතියක් තියෙනකොට මේ පිට රටවල බැංකුවලට මේ සියලු දෙනා නොදැන මේ විදිහට මුදල් තැන්පත් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද දැන් මේවා 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 දන්නේ නැහැ එතකොට ඒකෙම දෙවෙනි වාරිකය ඒකෙම දෙවෙනි වාරිකය තවත් බැංකුවකට රුපියල් මිලියන 4,36,542ක වෙල්ස් පාගෝ කියන බැංකුවකට ආය අපහුව ඇමරිකාවේ යවන්න හදනවා එතකොට මොකද්ද මේ සිද්ධ වෙන්නේ කෑ ගහන්න නැතුව ඉන්නවලක මේ අපේ රටේ සල්ලි පිළිබඳව කතා කරන්නේ එතකොට ලංකාවේ විනිමය පාලකගෙන් ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ප්‍රධානී අහනවා අපිට වෙනත් රටක බැංකු ගෙනුමක් හදාගන්න අවසර දෙන්න කියලා ඉල්ලීමක් කරද්දී ඒ විනිමය පාලක මේකට අවසර නොදෙද්දී මතක තියාගන්න කරු කතානායකතුමනි මේ වෙනකොට විදේශ බැංකුවල නොහිතන බැංකුවල නොදන්න බැංකුවල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිණුම් තියෙනවා ලංකා බැංකුවේ පමණක් ගිණුම් තිබිය යුතුයි කියලා නීතියක් තියෙද්දි ලංකාව විතරක් පෞද්ගලික බැංකු 15ක් මුදල් තියෙනවා ඒකම මට ක්‍රීඩා පිටි ගැන කියන්න ඕනේ ලංකාවේ ලොකුම පිට්ටනිය කොමාගම මට තව විනාඩි දෙකක් මම ලංකාවේ ලොකුම පිට්ටනිය පහුගිය දවස්වල අපි
දැක්කා භෝජන සඳහා නවත්තන්න තියෙන කරුණා කළා ඒ නිසා ඔබට වෙලාව ඉවරයි විනාඩි දෙකක් දුන්නා වැඩිපුර
මොකද්ද
මේ වැඩිපුර විනාඩි දෙකක් දුන්නා
හැබැයි හම්බන්තොට සූර්යයාව හදන්න හම්බන්තොට සූර්යයාව ක්‍රීඩාංගණය හදන්න රුපියල් බිලියන් 5.4ක් වියදම් කරනවා ඒ වාර්තාවේම මුදල් ක්‍රිකට් පිළිබඳ කියන වාර්තාවේම මූල්‍ය වාර්තාවේ තියෙනවා
ස්තුතිය ඔබතුමාට
රුපියල් බිලියන් 3ක් පිළිබඳව තොරතුරු බිල්පත් තියෙනවා බිලියන් 2ක් ඒ කියන්නේ ලක්ෂ 2000 දසලක්ෂ 2000ක මුදල් පිළිබඳව කිසිම වාර්තාවක් බිල්පතක් කිසිම නැත ඒ කියන්නේ බිලියන් 2000ක් හම්බන්තොට සූර්යයා ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා බිලියන් 2000ක් අතුරුදහන්. ඒ සඳහා වාර්තාවක් කිසිම දෙයක්
නැහැ. මෙන්න මේ වගේ ප්‍රකට මන්ත්‍රීතුමා විනාඩි 6යි.
ආ රැපිඩ් ඇන්ටිජන් වාඩි වෙන්න.
විපක්ෂයේ
ඔව් සාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා.
රැපිඩ් ඇන්ටිජන් වාඩි
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙතුමා මේ විශේෂයෙන්ම නිල් බලකාය පිළිබඳව කතා කරා ඒ නිල් බලකායෙන්
කලේ
කතානායකතුමනි
ඔබතුමා කතා කරන්න
පක්ෂේ ඊටම ප්‍රචණ්ඩකාරී ඒ වගේම අසරණකාරී අදහස් ඉදිරිපත්
කිරීම පසුව රාජ්‍යමන්ත්‍රීතුමා
අදහස් ඉදිරිපත් කිරීම
නියෝජ්‍ය කතානායක අපේ මීට කලින් කතා කරපු මන්ත්‍රීතුමා කිව්වා LPL ගැන කතා කරා හැබැයි මේකට අපි විසා වගකීමෙන් කියනවා මේ සඳහා ක්‍රිකට් ආයතනය තමයි වියදම් කරන්න ක්‍රීඩා අමාත්‍යාංශය වියදම් කරන්න ඒ වගේම
මෙතුමා පැහැදිලි
විපක්ෂයෙන් ඉතාම ප්‍රචණ්ඩකාරී ඒ වගේම අසරණ වූ අදහස් ප්‍රකාශ කිරීමකින් පසුව තමයි මට මගේ අදහස් ප්‍රකාශ කරන්න ලැබෙන්නේ ඒ වගේම විපක්ෂයෙන් මතු වුණා මේ වරායවල් සෑදීම සහ ගුවන්තොටුපළ සෑදීම සම්බන්ධව අදහසක් අත වශයෙන්ම කියනවා නම් ඒකට කෙටි පිළිතුරක් දෙන්නම් වරායක් හැදුවොත් විතරයි ඒකට නැවක් එන්නේ ඒ වගේම ගුවන්තොටුපළක් නිර්මාණය කරොත් විතරයි ඒකට ගුවන් යානයක් ගොඩබස්සන්න පුළුවන් ඒ සියල්ල රටේ සංවර්ධනය වෙනුවෙන් ඉදිකරපු දේවල් ඒවා පවතින රජය විසින් කවුරුන් හෝ රට පාලනය කරන ආණ්ඩුව විසින් ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ඒවා ඵලදායී ලෙස උපයෝගී කර ගැනීම තමයි වැදගත් වෙන්නේ ඒවා ඵලදායී ලෙස උපයෝගී කරගන්නේ නැතුව ඒ පිළිබඳ විවේචනය කිරීමෙන් කිසි විටකත් පළක් නැත අධිකරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති රාමුව තුළ 2021-2023 මැදකාලීන ආර්ථික පුනර්ජීවන හා දිලිඳුකම පිටුදැකීමේ කඩිනම් වැඩසටහන ශක්තිමත් කරන 2021 අයවැය සඳහා වන විවාදයේ ජන ජීවිතයේ ජීවනාලිය බඳු ඒ වගේම විශේෂයෙන්ම මා නියෝජනය කරන අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජීවත් වෙන ජනතාවගේ හුස්ම පොද බඳු ජල සම්පත ගැන අද දවසේ අදහස් පළ කිරීමට අවකාශය ලැබීම මේ වතුර පොද වෙනුවෙන් හඬා වැටෙන මගේ ජනතාව වෙනුවෙන් කරන ලද ගෞරවයක් ලෙස මම සලකනවා. ස්වභාවික ජල මූලාශ්‍ර හා වැසි ජලය යන දෙආකාරයටම පෝෂණය වෙන රටක ජීවත් වෙන අපි මුළු භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර් 170,000කට අධික ප්‍රමාණයක් ජලය තිබෙනවා. මේට ගංගා හා වැව් සියල්ල ඇතුළත් මේ සියල්ල උපරිම ප්‍රයෝජනයට ගනිමින් මෙවර සංවර්ධන ක්‍රියාවලිය තුළදී අයවැය හරහා යෝජනා වන්නේ සැමට ජලය ජාතික සැලැස්ම ක්‍රියාත්මක කිරීමටයි. දැනට අපේ රට තුළ නල මාර්ගයෙන් පානීය ජලයේ පහසුකම් සලසා තිබෙන 54%ක ප්‍රමාණයකටයි. මෙම ප්‍රමාණය 2024 වන විට සමස්ත රටටම පානීය ජලය ලබා දීමේ ඉලක්කය සපුරාලීමට මෙවර අයවැය හරහා යෝජනා කිරීම මා දකින්නේ විශේෂයෙන්ම මා ජීවත් වෙන අනුරාධපුරයේ වගේ ප්‍රදේශවල වාසය කරන ජනතාවට ඉතාම සුබ ආරංචියක් ලෙසයි. මම අතිවරණකාරයේ පදවිය ප්‍රදේශයට යනවා. යනකොට මට හම්බෙනවා යම්කිසි පිරිසක්. මං මගේ කතාව අවසන් කරලා මං ඒගොල්ලන්ට සුබපතන්න යන්න ඒගොල්ලන්ට අත දෙන්න උත්සාහ කරන වෙලාවේ ඒගොල්ලෝ මට කියනවා අපිව අල්ලන්න එපා උද්දික, අපි දවස් දෙකකින් ඇඟ හොදලා නැහැ. එහෙම තත්වයක තමයි පදවිය මිනිස්සු ජීවත් වෙන්නේ. තමන්ට ඇඟ හොද ගන්නවත් වතුර පොදක් නැති මිනිස්සු තමයි පදවිය ප්‍රදේශයේ ජීවත් වෙන්නේ. ඒ නිසා මං හිතනවා මේ වෙලාවේ අපේ රජයේ විසින් ආණ්ඩුව විසින් ජල සම්පාදනය පිළිබඳව දාලා තියෙන අවධානය ඉතාම ඉහළ මට්ටමක තියෙන බවයි මට ප්‍රකාශ කරන්න තියෙන්නේ. එතකොට මේ ජනතාව මහවැලි ව්‍යාපාරයට තමන්ගේ ඉඩම් ජලාශවලට යට වෙනකොට ඒ තැන්වලින් අරන් නැවත පදිංචි කරපු මිනිස්සු, ඒ අහිංසක මිනිස්සු රටේ යහපතට තමන්ගේ තිබ්බ වතුර ටික දන් දීලා අද බොණ්ඩ වතුර බිඳුවක් නැතුව අඩා වැටෙනවා. අන්න ඒ වගේ සුවහසක් ජනතාවගේ පහසුව වෙනුවෙන් ජීවිත කාලය පුරා අපහසුතා කප්පරක් අත්විඳ මිනිස්සුන්ට බොණ්ඩ වතුර ටික දෙනවා කියලා කියන්නේ ඒක මහඟු පිනක්. එනිසා මෙවර අයවැයෙන් නව ප්‍රජාජල ව්‍යාපෘති 1000ක්, නිෂ්පාදන ධාරිතාව උපරිම කිරීමේ ව්‍යාපෘති 171ක්, නව ජල යෝජනා ක්‍රම හා කඩිනම් කර ඇති ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 1000ක් වෙන් කිරීමට පියවර ගැනීම, මම දකින්නේ සමාජ ආරක්ෂණය හා යහපැවැත්ම අගය කරන රජයක් විදියට ගත්ත විශිෂ්ට ක්‍රියාමාර්ගයක් ලෙසයි. ලංකාව පුරා ජල නල කිලෝමීටර් 40,000ක් එලි මහරහා නව පවුල් 135,000කට පානීය ජලය ලබා දීමට කටයුතු කිරීමට මෙවර යෝජනා කර තිබෙනවා. මේ අනුව ප්‍රජාජල ව්‍යාපෘති 263ක්, දැනට නිපදවන ජලය උපරිම භාවිතා කළ හැකි ව්‍යාපෘති 171ක්, අලුත් ව්‍යාපෘති 40ක් ආරම්භ කිරීමට අතිරේක මුදල් වෙන් කර තිබෙනවා. මේ ඉතාම හොඳ ප්‍රවණතාවයක් වගේම ඉතාම හොඳ දැක්මක් ලෙස දකිමින් අපි ජනාධිපතිතුමන්, අගමැතිතුමන් හා ජල සම්පාදන ඇමතිතුමන් ඇතුළු නායකත්වයට මම ස්තුතිවන්ත වෙන්න කැමතියි. ලෝකයටම බත සපයන ජාතියක් ජීවත් වෙන මගේ රජරට මිනිස්සු ගැන මේ සියල්ල තුළදී විශේෂ අවධානයක් යොමු කරන ලෙස මං ඉල්ලා සිටිනවා. මහා සහ සුළු වාරිමාර්ග යටතේ හා වැසි ජලය ප්‍රයෝජනට ගනිමින් හෙක්ටයාර් 132,474ක් අස්වද්දපු ජනතාවක් ඉන්න අනුරාධපුරේ පවුල් 3,39,240කින් තවමත් පානීය ජලය ලබා ගැනීමට දුෂ්කරතා සහිත පවුල් 88,862ක් වාසය කරනවා. ඒ කියන්නේ ප්‍රතිශතයක් විදියට ගත්තහම 26%. මේ සංඛ්‍යාවෙන් සාතිශීය බහුතරය වාසය කරන්නේ පදවිය සහ කැපිතිගොල්ලෑ යන ප්‍රදේශවල. අවුරුදු ගණනාවක් තිස්සේ වෙඩි උණ්ඩයෙන් බැටකාපු මේ මිනිස්සු අද වතුර බිඳුව නිසා බැටකනවා. අද අපි වතුර බවුසර් ගණන් පාරේ තෙමන්න පාවිච්චි කරනකොට මේ මිනිස්සු ගැන මේ මිනිස්සුගේ ඇඟ තෙමා ගන්න වතුර බාල්දියක් නැතුව හූල්ලනවා. අපි මෙහි වතුර මල් වලින් පහස විදිනකොට මේ අසරණ මිනිස්සු පවස නිවා ගන්න වතුර බින්දුවක් නැතුව ලත වෙනවා. අවසානයේදී කොහෙන් හරි පිපාසය නිවා ගන්න ගොවියා වකුගඩු දෙකම නරක් වෙලා මහ පොළොවට බරක් නොවි පොළොවට පස් වෙලා යනවා. මේක තමයි රජුන් තනු රජ රට අද බිහිසුණු ඛේදවාචකය. එනිසා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සම්බන්ධයෙන් පානීය ජලය ප්‍රශ්නයේදී ප්‍රමුඛ අවධානයක් යොමු කරන ලෙස සහ ඒ සම්බන්ධයෙන් කාරණා කිහිපයක් ගරු ජල සම්පාදන සහ වාරිමාර්ග අමාත්‍යතුමාගේ අවධානයටම යොමු කරන්න කැමති. මේ සියල්ල එකට එක බැඳිච්ච දේවල්. අපි කෘෂි ආර්ථිකයක් තිරසාර කෘෂි කර්මාන්තය ගැන කතා කරනවා කියන්නේ ගොවියත් එක්ක මේ සියලු කර්මාන්ත බැඳිලා තියෙනවා. කෘෂි කර්මාන්තයේ, වාරි කර්මාන්තයේ, ජල කර්මාන්තයේ සියලුම දේවල්. ඒ නිසා විශේෂයෙන්ම මොරගහකන්ද ව්‍යාපාරයට අනුව ක්‍රියාත්මක වන උතුරුමැද මහා ඇල ව්‍යාපෘති ඉතාම ඉක්මනින් ක්‍රියාත්මක කළ හොත් නාචාදුව, හුරුළු වැව, මාන්නංකට්ටිය, මහා කනදරාව, ඒරුවා වැව ආදී වැව් රාශියක පවතින ජල මූලාශ්‍ර අර්බුද විසඳාගත හැකි. අනුරාධපුර දකුණු අදියර 2 ව්‍යාපෘතිෙහි ජලමූරාශ්‍රවන නාචාදුව වැවට ජලය සැපයෙන්නේත් උතුරුමැද මහයල හරහා. ඒ කඩනමින් කඩිනම් කිරීම තුළ දිස්ත්‍රික්කයේ නොච්චියාගම තලාව නැගෙනහිර නුවරගම් පළාත තිරප්පනේ රඹෑව මිහින්තලේ ජල අර්බුදයේ විසඳාගත හැකි.
ඔබතුමාට විනාඩි දෙකයි.
හුරුළුවැව ජල සම්පාදන ව්‍යාපෘතිය ඇනහිට තිබෙන්නේත් මේ ජල මූලාශ්‍ර ගැටලුව නිසයි. ගලෙන්බිදුනා ප්‍රදේශයේ ජල ප්‍රශ්නේ මේ හරහා විසඳාගත හැකි. ඉතින් අපි සතුටු වෙනවා වාරිමාර්ග සංවර්ධන හා මොරගහ කන්ද කළුගඟ ව්‍යාපෘතියට හා උතුරුමැද මහඇල සඳහා අවධානය යොමු කිරීම සම්බන්ධව. එමෙන්ම කැබිනට් අනුපැතිය ලැබී ඇති විසල් අනුරාධපුර උතුරු හා විසල් ත්‍රිකුණාමල ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය මෙහි මූලික ජල මූලාශ්‍රයක් වන කුඩා විලච්චි වැව ප්‍රතිසංස්කරණය කඩිනම් කරන ලෙසමා ඉල්ලා සිටිනවා. එහි දැනට පුරාවිද්‍යා බලපෑම් තක්සේරුව අවසන් අදියරේ සහ පාරිසරික බලපෑම් තක්සේරුව ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. මේවා ඉතා කඩිනමින් අවසන් කරමින් මහාවිලච්චිය නොච්චියාගම මධ්‍යම නුවරගම් පළාත වැලිඔය පදවිය ශ්‍රීපුර කුච්චිවේලි ගෝමරං කඩවල මොරවැව යන ප්‍රදේශවලට ජලය ලබා දීමේ හැකියාව පැහැදිලිවම තියෙනවා. ඉතින් ජලය කියලා කියන්නේ ලෝකයේ තියෙන වටිනාම සම්පත් අතරින් එකක්. නමුත් වැඩි වෙන ලෝක ජනගහනය සමග අපිට උග්‍ර ජල හිඟයකට මුහුණ දීමට සිදුවෙනවා. එනිසාම තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය 2030 තිරසාර සංවර්ධන අරමුණු වල 6 වන ඉලක්කය ලෙස සැමට පිරිසිදු ජලය යන සංකල්පය හඳුන්වා දීලා තියෙන්නේ. ඒ වගේම ඔවුන් 2018 දශකය ද වෝටර් ඇක්ෂන් ඩිකේඩ් ලෙස නම් කර තිබෙනවා. රතු ඉන්දියානු නායක සියටල් කිව්ව වදනකින් මං මගේ වචන ස්වල්පය අවසන් කරන්න කැමති. මේ මුළු මහත් මිහිතලය හා සෝභා සම්පත් සියල්ල අපට අතීතයෙන් ලැබුණු උරුමයන් නොවේ. ඒවා අප අනාගත පරපුරෙන් ණයට ගත් ඒවා පමණයි. සිළු දෙනාටම සුති.
ඔබතුමාට ස්තුති. ඕඩර් ප්ලීස්. දිවා භෝජනය සඳහා තවල් 1 දක්වා කාර්ය සභාවේ කටයුතු අත්හිටුනු ලැබේ.